ගරු නලින් බණ්ඩාර ජයමහා මැතිතුමා ඔබතුමාට විනාඩි 20ක කාලයක් තියෙනවා.
බොහොම ස්තුතියි. ගරු මුලාසේ මන්තුමනි, හරින් ප්‍රාන්දු මැතිතුමාගේ දීර්ඝ විග්‍රහයක් කරා අපිට ඉතින් නොයෙක් දේවල් හිතෙනවා. එතුමා බල්ලකොට ජාතික ලැයිස්තුවට ගිහිල්ලා තියෙන්නේ පක්ෂයට වියදම් කරලා සල්ලි දීලා වගේ අදහසකුත් ප්‍රකාශයට පත් වුණා. ඉතින් මම ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. බදුල්ල මිනිස්සු කියනවා බදුල්ලෙන් ඡන්ද ඉල්ලුවා නම් මොකද වෙන්නේ කියලා. ගම්පෑ මිනිස්සු කියනවා ගම්පෑයෙන් ඡන්ද ඉල්ලුවා නම් මොකද වෙන්නේ කියලා. මම මේ අයවැය ගැන කතා කරද්දි ගරු මුලස්සේ මන්තුමනි, අවන් දැක්කා අර මහාචාර්ය අමින්ද මෙස්සල මැතිතුමා මේක බොහොම සරලව විග්‍රහ කරා. ඊයේ පෙරේදා වැඩසටහනකදී එතුමා කිව්වා අපේ ගෙදර කෙසෙල් කන කපාගෙන ගියාට පස්සේ උසාවියෙන් අපිටම දඩ ගහනවා වගේ වැඩක් තමයි මේ අයවැය වුණේ කියලා. ඒ කියන්නේ හොරාට නෙමෙයි දඩේ ගැහුවේ, උසාවිය දඩේ ගැහුවේ කෙහෙල් කනේ අයිතිකාරයාට. ඒ වගේ අයවැයක් තමයි මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉදිරිපත් කළ තියෙන්නේ. අපි දන්නවා 2019 ගෝඨාභය රාජපක්ෂ මෙතුමාලගේ ශ්‍රීමතානන්ගේ අයවැය තුලින් රජයේ ආදායම අඩු කරගත්තා. එතකොට රජයේ ආදායම අඩු කරාට පස්සේ ඒකේ වාසිය ගත්තේ වෙන කවුරුත් නෙමේ, මහා ජාවාරංකාරයෝ පිරිසක්. එතකොට ඒ ජාවාරංකාරයෝ පිරිසේ වාසිය ගත්තා. අදේ වාසිය වෙනුවෙන් බැටකනකොට ඒකේ වේදනාව විඳින්නලා තියෙන රටේ ජනතාවට. ඒක තමයි ඇත්ත කතන්දරේ. එතකොට අපි දන්නවා ගරු මූලාසනේ මන්තුමනි, මේ අයවැය ලේඛනයේ දිහා බලපුවම මේ වියදම් තාර්කික නැහැ කියලා අපිට බොහොම පැහැදිලි. රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අපේ ජනාධිපතිතුමාගේ බොහොම සුරංගනා කතා කිහිපයක් තියෙනවා. මේක තාර්කික නැහැ කියන්න මම ගොඩක් උදාහරණ ගන්නෙ නැහැ. එක උදාහරණයක් දෙකක් කියන්නම්. නව ආර්ථික කලාප 10 වෙනි පිටුවේ තියෙනවා අංක 6 යටතේ නව ආර්ථික කලාප. බොහොම හොඳයි. අපි ප්‍රතිපත්ති මේ වශයෙන් එකගයි. අපි මතකයි අපි ආර්ථික කලාප දාන්න යන වෙලාවේ හම්බන්තොට ගල් ගහපු අය, ආර්ථික කලාපේ ආරම්භ කරද්දී ගල් ගහපු අය තමයි අද ওই පැත්තේ ඉඳගෙන ඉන්නේ. හැබැයි නව ආර්ථික කලාප දාන්න කියලා රුපියල් මිලියන 300යි වේදම් කරලා තියෙන්නේ, වෙන් කරලා තියෙන්නේ. අපි වින්ගිරියේ හදපු අපනයන සැකසුම් කලාපේ ගරු මුරසේ මන්තුමනි වැඩ ටික අද නතර වෙලා යටිතල පහසුකම් ටික, ඒ වෙලාවේ බිලියන 2ක් වියදම් කරන අපි වෙන් කරලා තිබුණු මුදල් ටික බාකට වැඩ කරපු ටිකවත් ඉස්සරහට අරන් යන්න මේ මිලියන 300 ප්‍රමාණවත් නැහැ. පිවිසුම් මාර්ගයටත් මේ මිලියන 300 ප්‍රමාණවත් නැහැ. එහෙනම් වචනේ ලස්සනයි නව ආර්ථික කලාප මිලියන 300 කියන සොච්චමෙන් සිල්ලර කඩයක්වත් දාන්න බෑ අද කාලේ. ඒ වගේම අපි දැක්කා නව ආර්ථික කලාප වලට අමතරව විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් විශ්වවිද්‍යාල වෙනුවෙන් රුපියල් මිලියන 300ක් 200ක් වියදම් කරලා තියෙනවා. ඌව විශ්වවිද්‍යාලේ තියෙන ගොඩනැගිලි ටිකවත් ඉවර කරන්න බෑ මිලියන 200ෙන්. වයඹ විශ්වවිද්‍යාලේ, සබරපුව විශ්වවිද්‍යාලේ දැන්ට හදලා තියෙන ගොඩනැගිලි ටිකවත් මේ මිලියන 200ෙන් වියදම් කරලා ඉවර කරන්න බෑ. කුලියාපිටියේ ශික්ෂණ රෝහලට විතරක් රුපියල් බිලියන 40ක් අවශ්‍යයි ඒකේ වැඩ අවසන් කරන්න, මහාචාර්යයෙකුට අනෙකුත් ගොඩනැගිලි වලට. ඒ නිසා මේ වියදම් තාර්කික නැහැ කියලා බොහොම පැහැදිලිවම අපිට කියන්න පුළුවන්. ඒ වගේම දැන් ආයෝජන අපිට රටට අවශ්‍යයි, අපනයන අපිට අවශ්‍යයි. ආයෝජන අවශ්‍ය නම් අපනයන අවශ්‍ය නම් ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් මුදල් වෙන් කරන්න ඕන. හැබැයි ආයෝජන ප්‍රවර්ධනය වෙනුවෙන් රුපියල් බිලියන 7යි අයවැයෙන් වෙන් කරලා තියෙන්නේ. ඊට වඩා බුද්ධ ශාසන අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. ඊට වඩා ජනමාධ්‍ය අමාත්‍යාංශයට වෙන් කරලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම මේ අයවැය තාර්කික නැහැ කියලා අපිට පැහැදිලිවම කියන්න පුළුවන්. ඒ වගේම ගරු මුලස්රේ මන්ත්‍රීතුමනි, අපි මහපොළ ගැන කතා කරන්න ඕන. අපි දන්නවා මෙතන ඉන්නවා මහපොළ ශිෂ්‍යත්වය ලැබපු අය. එදා මහපොළ ශිෂ්‍යත්වය 2500 මාසෙ ජීවත් වෙලා ගෙදරටත් මුදල් ප්‍රමාණයක් ඇරියා මහපොළ ශිෂ්‍යත්වයෙන්. හැබැයි අද මොකද වෙලා තියෙන්නේ? මහපොළ කප්පාදු කරලා ඒ මහපොළ ශිෂ්‍යත්වයෙන් අද ඒ ශිෂ්‍යයෙකුට මාසයක් තියා සතියක්වත් ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. ඒකයි ඇත්ත කතන්දරේ. ඒ වගේම ආර්ථික ප්‍රතිසංස්කරණ කතා කරද්දී මේගොල්ලෝ කියනවා අපි දැන් මේවට විරුද්ධයි කියලා. අපි ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ නැහැ. අපි කියන්නේ ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධයි කියලා. ආර්ථික ප්‍රතිසංස්කරණ වලට විරුද්ධ කට්ටිය තමයි ඔය පැත්තේ ඉන්නේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයා අද උදේ කිව්වා විකුණුවීමට විරුද්ධයි කියලා. ඊළඟට කිව්වා මහින්ද රාජපක්ෂ මහත්මයා ලාභ ලබන්න try කරන්න ඕනයි කියලා කිව්වා. ලාභ ලබන ආයතන විකුණුවට විරුද්ධයි කියලා කිව්වා. එතකොට මම අහනවා දැන් අද මෙතන ඔබතුමාලා ඡන්ද දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයා කියපු විකුණුවමට විරුද්ධවද, එහෙම නැත්නම් රනිල් වික්‍රමසිංහ මහත්මයා කියන ලාභ ලබන ආයතනත් විකිණීමට පක්ෂවද? මට පොඩ්ඩක් කතෝසල කියන්න මේ බෙදිල්ල කොහොමද කරන්නේ කියලා. විකුණුවට විරුද්ධවද මහින්ද රාජපක්ෂ මහත්තයාට පක්ෂවද ඡන්ද දෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට පක්ෂවද මම දන්නවා රනිල් මහින්ද රාජපක්ෂ මහත්තයා මොනවා කිව්වත් තවට ඒ ඇවිල්ලා මේකට පක්ෂව මහින්ද රාජපක්ෂ මහත්තයා ඡන්ද දෙනවා අපි ඒක දන්නව නොදන්නව නෙමෙයි ඒකට ඒක තමයි ඇත්ත ඒ නිසා පැහැදිලිවම අපි දන්නවා මේ අයවැය පිළිබඳව අපිට විශ්වාසයක් නැහැ ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි අපිට තව කරුණු කාරණා කීපයක් ගැන කියන්න තියෙනවා විශේෂයෙන්ම අපේ ආර්ථිකය අද අපේ ආර්ථිකය හැකිලිලා තියෙනවා මම ඊයේ පෙරේද මගේ බිංගිරි ආසනයේ මානලෙම්බුවේ රැස්වීමක් තිබවම මේ ආර්ථිකය හැකිලිම ගැන කියනකොට ගමේ මිනිස්සෙක් කිව්වා ඔකට මහත්තයෝ අපි කියන්නේ ගෝලේ බෝලේ කරනවා කියලා ගෝලේ බෝලේ කරනවලු ආර්ථිකය හැකිලිම ඒ නිසා අද ගමේ මිනිස්සුන්ට තේරලා තිනවා මේ ආණ්ඩුව කරලා තියෙන්නේ ගෝලේ බෝලේ කරන එක කියන එක එසා පැහැදිලිවම අද ආර්ථිකය හැකිලිලා තියෙන්නේ මේ පෙට්‍රල් පෝරින් ඩීසල් පෝරින් නැහැ කියන්නේ මිනිස්සුන්ට ඩීසල් ටිකක් පෙට්‍රල් ටිකක් ගහගන්න මුදල් නැහැ රටේ කර්මාන්ත දුවන්නේ නැහැ ට්‍රාන්ස්පෝර්ට් යන්නේ නැහැ ප්‍රවාහන පද්ධතිය නතර වෙලා මිනිස්සුගේ ජීවන රටාවේ චක්‍රේ නතර වෙලා ඒ නිසා හරින් ප්‍රාන්දු මහත්තයලා කියන මේ සුරංගනා ලෝකයක් නිර්මාණය වෙලා නැහැ මිනිස්සුන්ට තුන් වේල කන්න බැරි තත්ත්වයක් උදාවලා තියෙනවා දෙවේල කන්න බැරි තත්ත්වයක් උදාවලා තියෙනවා පාසල් පොත්වල මිල ගණන් ඈ රුපියල් 10ට 10ට තිබුණෝ පෑන 40යි මකර කෑල්ල 40යි 4 ගුණයකින් වැඩි වෙලා තියෙනවා කොහෙද මිනිස්සු දුවන්නේ කොහෙද පෙට්‍රල් ගහගෙන දුවන්නේ ඒ නිසා තමයි අද ආර්ථිකය හැකිලිලා මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්ත්වයට ඩීසල් පෙට්‍රල් මිල ඉහළ ගිහිලා තියෙනවා ආර්ථිකය එන්ජින් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ ඒ හරහා තමයි අද ඉන්ධන මිල ඉන්ධන භාවිතයේ තුනෙන් එකකින් අඩු වෙලා හින්දා තමයි මේ පෙට්‍රල් ඩීසල් පෝලින් නැත්තේ මහා උජාරුවෙන් කියනවා හැබැයි දින 50 ගණන් 60 ගණන් අපි ගෙවනවා ප්‍රමාද ගාස්තු ඒව ගැන වචනයක්වත් කතා කරන්න හරින් ප්‍රාන්දු මහත්තයලට මේ කට්ටියට මං හිතන්නේ අවබෝධයක් නැහැ කියන එක තමයි ඒවා පේන්නේ නැහැ කියන එක තමයි කියන්න තියෙන්නේ ඒ වගේම පැහැදිලිවම කියන්න ඕන අද මරණ මේ සංඛ්‍යා ලේඛන ආණ්ඩුව හංගනවා මම තොරතුරු දැනගන්න උත්සාහ කරා සාමාන්‍යයෙන් වසරකට අපේ රටේ මරණ සිදු වෙනවා 150,000 160,000 70,000 අතර ප්‍රමාණයක් අද මේ මරණ ප්‍රමාණය 10%කට 15%කට වැඩි ප්‍රමාණයකට වැඩි වෙලා තියෙනවා ඒ මොකද හේතුව අපේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් නැහැ මේගොල්ලෝ පුරසාරම් දොඩනවා අඩුම ගානේ ඇමොක්සිලින් පෙත්තක් නැහැ අඩුම ගානේ පෙනඩෝල් එකක් නැහැ වමනේ ගිය වෙලාවක දෙන ඩොම්පිරිඩොන් පෙත්තක් නැහැ සංකූලතාවලින් මේ අය මැරෙනවා ඒ කියන්නේ 10%ක් වැඩිපුර මැරෙනවා කියන්නේ 15,000ක් විතර වසරකට බෙහෙත් නැතිවීම නිසා මැරෙනවා ක්ලිනික් එකට යන්නේ ගමේ දුප්පත්ම මිනිහා ඒ මිනිහට අවශ්‍ය බෙහෙත් ටික නැහැ මූලාශ්‍රයේ මන්තුමනි අඩුම ගානේ ECG එකක් ගන්න ගියාම මේකේ පේපර් රෝල් එක නැහැ හොස්පිටල් වල ඒ නිසා මේ මරණ වලට මේ ආණ්ඩුව වග කියන්න ඕන මේ මරණ වලට ආණ්ඩුව වග කියන්න ඕන 15,000කට වැඩි ප්‍රමාණයක් වසරකට මැරෙනවා බෙහෙත් ටිකේ නිසා ඒ වගේම අපේ රටේ ජනතාවගේ ආයු අපේක්ෂාව අඩු වෙනවා මොකද එකපාරටම බෙහෙත් නැහැ කියලා පහුවදාට මැරෙන්නේ නැහැ සමහර මේ නිදන්ගත රෝග දින අය ඒ අයගේ ආයු අපේක්ෂාව අඩු වෙලා යනවා ඒක තමයි ඇත්ත කතන්දරේ ඒ නිසා මේ ආණ්ඩුව පුරසාරම් දොඩනවා ආ හක්කේ නම් තියෙන්නේ බුදුරස් හැබැයි බොක්කේ දඩමස් ගිහිල්ලා බලන්න ඕන හෝවල වල මිනිස්සු දුක් විඳින විදිය බෙහෙත් ටිකක් නැතුව අද වෛද්‍යවරු කියලා සතියකට තමයි සිල්ලරේට බෙහෙත් ටික ලැබෙන්නේ කියලා හෝවල වල ඒ අවශ්‍ය උපකරණ බෙහෙත් ටික නැහැ ඒක තමයි ඇත්ත කතන්දරේ දැන් මේවට වග කිය යුතු ගැන කතා කරමු අද මේ රට මෙතෙන්ට ඇදලා දැම්මේ කවුද 94 අපි වියට්නාමයේ බංග්ලාදේශයේ අපනයනලු සමානව හිටියේ ඩොලර් බිලියන 4ක් විතර ෆොරින් ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් වලට සමානව හිටියේ 94 ඉඳන් අද වෙනකම් මේ රට පාලනය කරපු අය එක තමයි එකට අද ලැජ්ජ නැතුව හරින් ප්‍රාන්දුලා මනුස්ස නානායක කියලා මේ රට හදන හැටි අපිට කියලා දෙන්න හදනවා රට හදන හැටි අපිට කියලා දෙන්න හදනවා 94 ඉඳන් මේ ආණ්ඩුව වසර 28න් අවුරුදු 25ම පාලනය කරපු අය ඒ අපිට කියන්න හදනවා රට හදන හැටි එදා සිරිමාව බණ්ඩාරනායක මැතිනිය 65 මේ රටේ දෙනු කැල්ටෙක් සමාගම එසෝ සමාගම එලෝලා දැම්මා අද ඒ එලෝපු සමාගම් සිංගප්පූරුවේ තෙල් ඒකාධිකාරී අරගෙන ලෝකයේ වෙළඳපොළ බවට සිංගප්පූරුව පත් කරගෙන තියෙනවා මාකට් එක බවට ඔයිල් මාකට් එක බවට තෙල් බිඳුවක් නැති රට එදා ඉඳන් වැරදි ආර්ථික න්‍යායන් ක්‍රියාත්මක කරපු පිළකුත් එක තමයි ඉන්නේ ඒ පිළත් එක්ක ඉන්නේ අද මම දැක්කා ඛනිජ තැන් වල අපිට කාන්තර මහත්තයා කියනවා LIOC එකට දුන්නේ එක හොඳයිලු ඒ දවස්වල අර ඉස් තෙල් ටැංගි වල අපේ රටේ දේපොළ අපේ රටේ සම්පත් කියා අඬපු පිලේ අය දැන් ඒවා හොඳ කියනවා. අපි ඔය අදියේ නෙමෙයි හසසිල්ල මහත්තයලා කිව්වේ. අපි එදා ඉඳන් ඔය කිව්වා. මේ ප්‍රතිපත්ති වලට තියෙන විරෝධතාවයක් නෙමෙයි අපිට තියෙන්නේ. මේ ක්‍රමවේදයට තියෙන විරෝධතාවයකුයි අපේ තියෙන්නේ. මේ අයවැයට විරුද්ධ ඒකයි අපි. ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ අපිට. ක්‍රමවේදය පිළිබඳ ප්‍රශ්නයක්. එතනදී අපි සලකා බලන්න ඕන කාරණා තියෙනවා. අපි රත්තරන් විදුදාන කිකිලියෝ විකුණනවද අලාභ ලබන ආයතන විකුණනවද කියන එක පිළිබඳ අපිට විවාදයක් තියෙනවා. මොකද අපි රත්තරන් විදුදාන කිකිලියෝ විකුණාට පස්සේ මාස දෙකක් තුනක් ඒ සල්ලි වලින් ජීවත් වෙයි. හැබැයි හැමදාම ලැබුණු රත්තරන් බිත්තරය අපිට නැතේනවා. අපිට හැමදාම ලැබුණු රත්තරන් බිත්තරය ලැබෙනවා. එතකොට ඒව අපි විකුණනවද කියන අපිට ප්‍රශ්නයක් තියෙනවා. එතන අපේ කතිකාවතක් තියෙනවා. ඒ නිසා මේ හැම දෙයකටම එකඟ වෙන ආර්ථික ප්‍රතිපත්ති අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ. දැන් මේගොල්ලෝ කියන ඔයාලගේ විසඳුම් මොනවද කියලා මේ බදු අය කරගැනීම තමයි. මම එක දෙයක් මතක් කරනවා. අපේ රටේ තියෙන යකඩ සමාගම් 21ක්. මේ යකඩ සමාගම් වලින් හරියට බදු අය කරගන්නවා. මොකද අපේ ප්‍රදේශවල ඉන්න දුප්පත් මිනිස්සු ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් යකඩ එකතු කරන අය රට පුරාම ඉන්නවා. ගෙවල් ගාන කියලා යකඩ එකතු කරන අය. මේ යකඩ එකතු කරන අයට රිසිට් එකක්වත් දෙන්නේ නැහැ. එතකොට මේ යකඩ සමාගම් වල ඉන්පුට්ස් එන්නේ නැහැ. හර්ෂසිල්ල මහත්මයා ඒගොල්ලන්ගේ මේ මේ වැට් වෙනකොට මේගේ ඉන්පුට්ස් එන්නේ නැහැ. එතකොට ඒව අත්පත් කරගැනීමේ ක්‍රමවේදයක් නැහැ. IRD එකට ක්‍රමවේදයකුත් නැහැ. ලොකු ලොකු අය අරගෙන IRD එකත් අල්ලගෙන එයාට සල්ලි දීලා මේව වහලා දිනවා. ඒ නිසා පැහැදිලිව අපිට වසරකට රුපියල් බිලියන 20 30 අතර ප්‍රමාණයක් අත්පත් කර ගන්න පුළුවන් මේ යකඩ උණු කිරීම හරහා. මේ සමාගම් විසින් නොගෙවෙන බදු වැට් බදු සෙස් බදු පැල් බදු අය කර ගැනීමෙන් මම මේකට ක්‍රමවේදියකුත් කියලා දෙන්නම් ගාලන් හදා ගන්න විදිය. මේ යකඩ සමාගම් වල විදුලි බිල මේ යකඩ සමාගම් වල විදුලි බිල පාවිච්චි වෙන විදුලි බිල ගණනය කරලා බැලුවොත් වාර්ෂිකව නිෂ්පාදනය කරන යකඩ ප්‍රමාණය හොයාගෙන ඒ තුලින් ඔවුන්ට ටැක්ස් එක ගහන්න පුළුවන් වැට් එක ගහන්න පුළුවන් පුළුවන් නම් මේවා ක්‍රියාත්මක කරන්න. මේවා තමයි බදු අය කර ගන්න ඕන ක්‍රමය. ඒ වෙනුවට පොඩි ගණන් අරගෙන IRD එකයි මේ හයිය තියෙන මහයෝන් අල්ලගෙන ඇමැති ඇමතිවරු අල්ලගෙන මේ කොම්පැනි ටික මේ ෆයිල් ටික වහලා දාලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතන්දරේ. දැන් මම ඊට අමතරව අහනවා. දැන් මේ හරින් මහත්යලා මනුෂ මහත්යලා කියනවා මේ රට බංකොලොත් වුණා තමයි කියලා. එතකොට මේ රට බංකොලොත් කරපු අය දැන් කො මඩ ඔබතුමාලා කියන්න. ඔබතුමාලාද මේ රට බංකොලොත් කරේ? හර්ෂසිල්ලාද මේ රට බංකොලොත් කරේ? තලතාතුකෝර මැතිනි ඔබතුමියලාද මේ රට බංකොලොත් කරේ? අපි නෙමෙයි මේ රට බංකොලොත් කරේ. 2019 වෙනකොට මේ රට බංකොලොත් භාවයට ගමන් කරමු හිටපු රටක් නෙමෙයි. මේ රට බංකොලොත් භාවයට අද දවස් පිරිස තමයි ඔතන ඉන්නේ. එතකොට මම අහනවා ඒ බංකොලොත් භාවයට අද දාමිට වරදකරුව මේ රටේ දුප්පත් මිනිස්සුද? මේ රටේ ගවියද කම්කරුවද? මේ රටේ සුළු ව්‍යාපාරිකයද? මධ්‍යම ප්‍රාන්තිකයද? රජයේ සේවකයද? පෞද්ගලික ආයතන 108ක් ඉන්නවා. ඒ මිනිස්සුද පලි මේ බංකොලොත් භාවයට අද දැමීමට? ඒ බංකොලොත් භාවයට අද දැමීමට වගකීම් උත්තර දනුවම් දෙන්න රනිල් වික්‍රමසිංහ මහත්තයාට. ඒකට ක්‍රියාමාර්ගයක් තියෙනවද? 2020 ඉඳන් අපි කියනවා ඒකට වගකීම් උතු මිනිසුන්ට දනුවම් දීමේ ක්‍රියාමාර්ගයක් නැහැ. WD ලක්ෂ්මන් කෝ, අජිත් නිවාඩ් කබ්රාල් කෝ, PB ජයසුන්දර කෝ, මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහත්තයා මේකට වගකීම් දනුවම් දෙනවද? මුදල් ඇමති බැසිල් රාජපක්ෂ ගිය අවුරුද්දේ අයවැය කියද්දී මෙතන 7000 අයවැය කිව්වේ. 7000 කියපු අයවැය ප්‍රතිඵල කෝ? ඈ එතකොට ගෝඨාභය රාජපක්ෂ කෝ මේකට වගකීම්? ඈ කෘෂි පොහොර ප්‍රතිපත්ති ගැන වැඩි බණ දොඩපු කවුද? මේ අර දොස්තර මහත්තයා පාදණිය කෝ? ඒ වගේ දඩුවන් දෙන යාන්ත්‍රණය කෝ? රනිල් වික්‍රමසිංහ නායකතුමනි, ඒවා අපිට දෙන්න. ඒවා අපිට උත්තර දෙන්න. රටේ මිනිස්සු එකයි කියන්නේ. ව්‍යාපාරිකයා, රජයේ සේවකයා, පෞද්ගලිකයන්සේ, තරුණයෝ කියනවා අපි බදු ගෙවන්නම්. එතකොට අපි මෙතන රටල දාපු උන දඩුවන් දෙන්න. මේකයි අත්ත කතන්දරේ. අපි බදු ගෙවන්නම් කියලා ඒගොල්ලෝ කියනවා. ඒගොල්ලෝ සූදානම් බදු ගෙවන්න. ඒගොල්ලෝ මේ බර බාර ගන්න සූදානම්, කැපකිරීම කරන්න සූදානම්. හැබැයි සීනි බදු වංචාවෙන් හොරපු කරපු උන්ට දඩුවන් දීපල්ලා. වැට් බදු හොරගම් කරපු උන්ට දඩුවන් දීපල්ලා. ඒ ක්‍රියාමාර්ග ගන්න අද කවුරුත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාට ක්‍රියාමාර්ග නැහැ. මම දැක්කා රණ කුමාර සානා මහත්තයා කතාවෙන් පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මරු කතාවක් කිව්වා. මෙන්න මේකට හරින් මහත්තයලා පුළුවන් නම් උත්තර දෙන්න. හොරකම් ගැන හොයන්න අපි කට්ටියක් ඇරියා ඩුබායි වලට සාක්ෂි නැහැ කිව්වා රනිල් වික්‍රමසිංහ පුතුවා. හැබැයි මංගල සමරවීර මැතිතුමා අද ජීවතුන් අතර නැතත් අපිට එතුමා කියලා තිනවා සාක්ෂි තියනවා. මේ පරීක්ෂණ වලට ගියේ වැලිකල මහත්තයා කවුද? මේ වැලියමුණ මහත්තයා ඉදරන් නෙමේ, දිල්රුක්සි වික්‍රමසිංහ මහත්මිය ගියා, තවත් කණ්ණායමක් ගියා, පොලිසිය අය ගියා, CID එක ගියා. රුපියල් බිලියන 1කට ආසන්න ප්‍රමාණයක් ඩුබායි වලට අස්ථානගත කරලා තිනවා හොරකම් කරලා තිනවා කියලා අඳුනගෙන තිබුණා. ඒ අය මොකද්ද කිව්වේ? බලා නඩු දාපල්ලා. නඩු දාලා වැරදි කරය කරලා මෙහෙට වරෙල් අපි සල්ලි ටික ඔබලට දෙන්නම් කියලා තමයි කිව්වේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. ඒක තමයි ඇත්ත කතන්දරේ කවුරුහරි කියනවා නම් නෑ කියලා කියන්න. මංගල සමරමතුමාද ජීවතුන් හදන අපි ගරු කරන කෙනෙක්. එතුවා බොහොම පැහැදිලිව කිව්වා මේ තොරතුරු තියෙනවායි කියලා ඒ රටේ මේ කණ්ඩායමත් එක කියලා තියෙනවා. ඒ නිසා මේ අද වැඩි බර දොඩන අයට දන්නේ නැහැ මේක ඇත්ත කතන්දරේ. මම හරින් ප්‍රාන්තුලට කියනවා වෙන මුකුත් ඕනේ නැහැ. හරියට නීතිය ක්‍රියාත්මක කරපු සානියා බේසේකරව බේරලා දෙන්නකෝ. නැවත සේවයේ බඳු සේවයේ පීඩවන්නකෝ. මේ මනුස්සය හරියට නීතිය ක්‍රියාත්මක කරලා හොරුන්ට දඬුවම් දෙන්න කියලා රාජපක්ෂුරුන්ට දඬුවම් දෙන්න කියලා තමයි එළියට කණෙන් දාලා එළියට අද්දි. එතකොට අද සොනික් සොනික්ලා ගැන කතා කරන දෙයක් නැහැ. ඒව ගැන කතා කරලා වැඩක් නැහැ. සොනික් සොනික්ලා නැහැ. ඒනසා පැහැදිලිවම අපි දන්නවා මේ ආණ්ඩුව ඉස්සරහට යන්නේ නැත්තේ මේ රටට පිළිගැනීමක් නැත්තේ වෙන මුකුත් ඉන්නන්නේ මේ බංකොලොත් භාවයට ඇද දාපු රටේ වගකීම් පිළිබඳ හොයා බැලීමක් නැහැ. ගරු රනිල් වික්‍රමසිංහතුමාට අපි කියනවා පුළුවන් නම් ජනාධිපති කොමසමක් දාන්න. අපි මේ සම්බන්ධව තේරීම් කාරක සභාවක් පත් කරන්න කියලා කිව්වා. ඒවට මොකද වුනේ? ඒවට මුකුත් වෙච්ච දෙයක් නැහැ. බොහොම පැහැදිලිව ඒවා අද හමස් පෙට්ටියට ඇදලා දාලා තියෙනවා. ඒ වෙන මුකුත් ඉන්නන්නේ මේ මේවා ඉස්සරහට යන්න බෑ කියලා දන්නවා. අද අපේ ලක්මාතාව ලෙඩ ඇඳේ ඉන්නේ ගරු මුලාසේ මන්තුමනේ. අද ලක්මව හුස්ම ගන්න බොහොම අමාරුවෙන් අද මරණාසන්න තත්ත්වයට අපේ ලක්මව පත් වෙලා තියෙනවා. එතකොට ඒකට පත් කරේ කවුද? මේ අප්පොච්චි රටක තමයි අපේ ලක්මව එතෙන්ට පත් කරේ. ඒ අප්පොච්චි රටක තමයි ලක්මව 2019 පස්සේ විනාශ කරේ. ලක්මව විනාශ කරලා ලක්මව බංකොලොත් භාවයට ඇද්දා මේ අප්පොච්චි රටක. ඒ අප්පොච්චි රටක අරගලයෙන් එලවලා දැම්මා. කුඩප්ප මහා දෙවනි අප්පොච්චි, ගෝට අප්පච්චි අරගලයෙන් එලවලා දැම්මා. ඒ අරගලයෙන් මේ ලක්මව විනාශ කරපු ඒ අප්පච්චියව එළවලා දැම්මම මේ අප්පච්චිලා ටික කවද තෝරගත්තේ? කුඩප්පච්චියෙක් හොයාගත්තා. ඈ සුළුපියෙක් හොයාගත්තා. සුළුපියෙක් හොයාගෙන සුළුපියාට බාර දුන්නා මේක කරගෙන යමන් කියලා. හැබැයි ඒ අප්පච්චිලා ටික තමයි අපේ ලක්මව දූෂණය කරේ, විනාශ කරේ, අද ගිලන් තත්වයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ වගේම කතා කරන්න ඕන තව කාරණයක් තියෙනවා මේ අප්පච්චිලා ගැන කතා කරද්දි. අපේ මේ ලක්මවගේ සහෝදරටිකුත් ඉන්නවා. සහෝදරෝ ටික එතන මේ සහෝදරයෝ මොකද කරන්නේ? සහෝදරයින්ට මට දෙන්න ඔබතුමා මාතාව විනාඩි දෙක තුනක්. මේ සහෝදරයින්ට හොඳ කම්පැනියක් තියෙනවා. මේ සහෝදරයින්ට ලාභ ලබන කම්පැනියක් තියෙනවා. හැබැයි සහෝදරයෝ මේ අප්පච්චිල ටික යනකම් ලක්මව ගැන හිතන්නේ නැහැ. බේත් පෙනඩෝල් පැත්තක්වත් අරන් දෙන්නේ නැහැ. රුපියල් බිලියන 8ක් විතර තියෙනවා කියලා කියනවා මේ සහෝදරින්ගේ ගිණුම් වල. මාර්සසිල් මහත්මයා. කම්පැනිය ලාභයි. හැබැයි බෙරඩෝල් පැත්තක්වත් ලක්මවට අරන් දෙන්නේ නැහැ. ඒ සහෝදරයෝ එහෙමයි. ඒගොල්ලෝ බලය අරගෙන තමයි කරන්න බලාගෙන ඉන්නේ. හැබැයි මේ ලක්මවට පුතෙක් ඉන්නවා. හොඳ පුතෙක් ඉන්නවා ලක්මව දිහා බලන. ඒ පුතානෝ මේ ලක්මව දිහා හැමදාම බලාගෙන ඉන්නවා. ඒ පුතානෝ මේ ලක්මවට සුවපත් කරන්න පුළුවන් හැමදේම කරනවා. හුස්ම වැඩසටහන වෙන්න පුළුවන්, සක්වල වැඩසටහන වෙන්න පුළුවන්. මේ ලක්මව සූරාගෙන කන්නේ නැහැ. ඒ පුතා බලය නැතත් ලක්මව වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම මේ පුතානෝ කරනවා. ඒක තමයි පුතානෝගේ වෙනස. එසා පැහැදිලිවම අපි මේ රටේ මිනිස්සුන්ට කියනවා ඒ පුතානෝ දිහා හොඳට ස්කෑන් කරලා බලන්න. මේ පුතානෝ දිහා උඩින් බලන්න එපා, යටින් බලන්න එපා, හරියට විචක්ෂණව බලන්න කියන කිනා. මොකද ඒ පුතානෝට තමයි මේ වැඩේ කරන්න පුළුවන්. ඒ වගේම මේ රටේ දුප්පත් මිනිස්සු බලන් ඉන්නවා. ඒ පුතානෝ තුන් වෙල කණ්ඩ දෙන්න එකක්, බේට් ටික දෙන එකක්, දෙමළ සිංහල මුස්ලිම් ඒ දරුව බලන් ඉන්නවා. මේ පුතානෝ මේ රට ගොඩ දාන්න කා. ඒ නිසා මේ රට ගොඩ දාන්න පුළුවන් වෙන කාටවත් නෙමෙයි පුතානෝට කියන එක බොහොම පැහැදිලිවම කියනවා. ඒ වගේම ගරු මුලාසේ මන්තුමනි මේ රටට අවශ්‍ය වෙන්නේ ඒ වගේ රටට ආදරය කරන පුතෙක්. මේ රට කොට දාන්න පුළුවන් ඒ පුතේ කොට විතරයි. ඒ පුතාට මේ රට බාර දෙන්න මේ රටේ දුප්පත් මිනිස්සු, හැටන්වල කඳුකරේ මිනිස්සු, යාපනයේ දැගෙනහිර බස්නාහිර මිනිස්සු, හැම රටම හැම දිසාවක මිනිස්සු බලන් ඉන්න. මොකද මේ වෙලාවේ සුබ සාධනයට රටේ මිනිස්සුන්ට කාලා අඩුම ගාන ජීවත් වීමේ අයිතිවත් ලබා දෙන්න, බේට් ටික ලබා දෙන්න පුළුවන් පුතාණෝ කෙනෙක් තමයි හොයන්නේ. ඒ නිසා මේ රටේ ජනතාවට කියලා පුතාණෝ කියවන්න, හරියට බලන්න. මේ මඩ ගහලා විනාශ කරන්න හදන මේ රට ගොඩ දාන්න පුළුවන් මිනිහා කෙනෙක් අපි මතක් කරනවා. ඒ නිසා පැහැදිලිව කරු මන්ත්‍රීතුමනි, මම ඊළඟට
කාලය අවසානයි
ඔබතුමාගේ අවසන් කරන්න විනාඩියක් කියලානවා. මම හරින් ප්‍රාන්තුටයි මනුෂ නානකාරයි කිව්වා අපි කරන්නේ නැහැ, අපිට බෑ, අපි ආසයි බයයි කියලා. මම මෙන්න මේකෙන් අවසන් කරනවා. මොකද එතුමාට ඇයි බෑ කිව්වේ කියන එක මෙන්න මේකෙන් තේරෙයි. සබද අපි කුදු නොවෙමු රාජපක්සට නැමෙන එඩිතරව පෙරට එමු හොරු රැළම බිම හෙලන කිසිම බුරුලක් නොදෙමු ජඩයින්ට හයිය දෙන ජනතාව වෙත හැරෙමු මලකඳන් වී වැටෙන නපුරු නඩු දඬුවම් නොදෙමු අරගලය හඹා යන සොඳුරු උත්තර සොයමු ඇත්ත පිළිතුරු ලැබෙන
බොහොම ස්තුතියි ගරු MUM අලි සබ්‍රේ මැත්තුමා ඔබතුමාට විනාඩි 22ක කාලයක් තියෙනවා 22 minutes
මට ඉවර කරනකම් වෙලා ඕනේ පිළිතුරු දෙන්න ඕනේ ගරු කතානේ ගරු මූලාසනාරුට මන්ත්‍රීතුමනි පිළිතුරු කීපයක් දෙන්න ඕනේ ඉඳ මට කාලය අවශ්‍යයි මම කතා කරලා තියෙන්නේ විශේෂයෙන්ම අපි සියලු දෙනාම දන්නවා ලංකාව ඉතාමත්ම ආර්ථික වශයෙන් අශීරු තත්වයක තිබෙන පසුබිමක තමයි මේ අයවැය ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ පිළිබඳව අලුතින් කතා කරන්න දෙයක් නැහැ සියලුම දෙනාම දන්නවා ඒකට විවිධ හේතු රාශියක් බලපාලා තියෙනවා විවේචනය කරන එක තරම් පහසු දෙයක් තවත් නැහැ හතර අතට විවේචනය කරනවා හැබැයි විකල්ප විසඳුමක් ලබා දෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමනි අපි බලන්නට ඕන කෝවිඩ් පසුබිම සහ විශේෂයෙන්ම යුක්‍රේන යුද්ධය නිසා ඩොලර් 45ට තිබුණු පෙට්‍රෝලියම් ප්‍රොඩක්ට් එක අද 120ට ගිහිලා 100ට ගිහිල්ලා ඩොලර් 80කට බහැලා තියෙනවා රුපියල් 24යි අපිට අඟුරු කිලෝ එකක් ගන්නට ඒ කාලේ වියදම් වුණේ අද 117ක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා 5 ගුණයක් රුපියල් 5000කට අඩුවෙන් මිලදී ගත්ත පොහොර මිතිය 20000කට අද ජාත්‍යන්තර වශයෙන් මිලදී ගන්න සිද්ධ වෙලා තියෙනවා මේක අපි ආණ්ඩු කරාද විපක්ෂය ආණ්ඩු කරාද කියලා වෙනසක් නැහැ මේ සම්පූර්ණ අභියෝගයට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා ඒ නිසා අපි මේ තුල සලකලා බලන්නට ඕන අපේ 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කරලා තියෙන ආදායම් වියදම් වාර්තාව
ඕඩර් ප්ලීස්
ශ්‍රී ලංකාවේ
ගරු කතානායකතුමා මුලසුනට පැමිණෙනවා
ගරු කතානායකතුමනි 2023 වර්ෂය සඳහා ඇස්තුමේන්තු කර ඇති රජයේ සම්පූර්ණ ආදායම බිලියන 3415යි සම්පූර්ණ වියදම බිලියන 5819යි ණය ගැනීමේ අවශ්‍යතාවය බිලියන 4979යි එයින් ආපසු ගෙවන බිලියන ණය බිලියන 2025ක් කියලා දැක්වෙනවා එමනම් ගරු කතානායකතුමනි අපි බලන්නට ඕන මේ සම්බන්ධයෙන් තියෙන මේ ආපසු වියදම් කරන මුදල් වලින් කොහෙන්ද අපිට අඩු කරගන්න පුළුවන් කියලා අපි සතුව තියෙන සංඛ්‍යා ලේඛන 22ක් පූර්වගතනයක් 23ක් පූර්වගතනයක් නමුත් අවසාන වශයෙන් අපිට තියෙන සැබෑ දත්ත තියෙන්නේ 2021 වර්ෂයේ 2021 වර්ෂයේ සංඛ්‍යා ලේඛන බැලුවනම් ගරු කතානායකතුමනි අපේ සම්පූර්ණ රජයේ ආදායම බිලියන 1464යි සම්පූර්ණ වියදම ගරු කතානායකතුමනි බිලියන 3522යි ඒ කියන්නේ අපි රුපියල් ලක්ෂයක් ආදායම හැටියට ලබනකොට අපිට සිද්ධ වෙලා තියෙනවා රුපියල් ලක්ෂ 2,40,000ක් වියදම් කරන්න මේක ට්‍රිලියනයකට පරිවර්තනය කරාම 1 ට්‍රිලියනයක් ආදායම ලැබෙනකොට ට්‍රිලියන 2.4ක් වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. මේක එක රැයකින් වෙච්ච දෙයක් නෙවෙයි. මේක කාලාන්තරයක් විසිරිච්ච දෙයක්. මේකෙන් ප්‍රධාන වශයෙන් මේකට වියදම් වෙන දේ තිහා අපි ආපසු බැලුවම ගරු කතානායකතුමනි 2021 වර්ෂයේ සම්පූර්ණ ආදායමෙන් ගරු කතානායකතුමනි පුනරාවර්තන වියදම් විතරක් තියෙනවා මිලියන 2,748ක් එහෙමනම් අපි පහසුවෙන් කිව්වට වියදම අඩු කරගන්නට ඕන කියලා ආදායම වැඩි කරගන්නට ඕන කියලා කවුරුත් ක්‍රමවේදයක් ගැන කියන්නේ නැහැ ප්‍රායෝගික වියදම අඩු කරගන්න පුළුවන්ද වියදම වශයෙන් ප්‍රධාන කරුණු තුනක් මත පදනම් වෙලා තියෙනවා පුනරාවර්තන වියදම් ඒක ඇතුලේ තියෙනවා ණයවලට පොලී ගෙවන්න. දැන් 2021 වර්ෂයේ ගත්තම ණයවලට පොලී වශයෙන් ගෙවන්න තියෙන මුදල සහ ණය මුළු ණය ආපසු ගෙවනකොට මේක අඩු කරන්න පුළුවන්ද? తాවකාලිකව අපි අත්widetildeමක් කරලා තියෙනවා හැමදාම ණය නොගවා ඉන්න පුළුවන්ද? දෙවෙනි එක ණය වාරික ගෙවන්නට. තුන්වෙනි එක පඩි නඩි ටික ගෙවන්නට ඕන. පුනරාවර්තන වියදම් වශයෙන් ප්‍රධාන වශයෙන් යොදා ගන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගැවීම, විශ්‍රාම වැටුප් ගෙවන්නට, දීමනා ගෙවන්නට, සමෘද්ධිය සහ පෝරසාන ආධාරයේ වෙනි සමාජ ආරක්ෂණ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීමට, නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යන්නට, පුනරාවර්තන වියදම අඩු කළ යුතුයි යන්න ජනප්‍රිය සටන් පාඨයක් වුණත් ගරු කථානායකතුමනි, ප්‍රායෝගිකව ගත් කළ මේවා අඩු කර ගැනීමේ විශාල ප්‍රශ්නයක් තියෙනවා කියන තරම් ලේසි නෑ. එසේනම් අපි අවධානය යොමු කළ යුත්තේ මේ පුනරාවර්තන වියදම අඩු කරම ගැනීම සඳහා හෝ එසේ අඩු කරන්නේ නම් කුමන කොටසටද අඩු කළ යුතුද යන්න පිළිබඳව විමසා බලන්නටයි. විශාල රාජ්‍ය සේවයක් අපිට තියෙනවා. අපි සියලු දෙනාම දන්නවා දැනට 115ක පමණ රාජ්‍ය සේවයක් ඉන්නවා. ලංකාව නිදහස ලබා ගන්නවට පුද්ගලයන් 100කට එක රාජ්‍ය සේවකයෙක් අපිට හිටියේ. අද පුද්ගලයෝ 14 දෙනෙකුට එක රාජ්‍ය සේවකයක් ඉන්නවා. මේ වගේ රටකට මේක දරා ගන්නට බෑ. 1994 අපිට තිබුණු රාජ්‍ය සේවයේ විශාලත්වය 106.5යි. පහුගිය අවුරුදු 30 ඇතුළත 28 ඇතුළත රාජ්‍ය සේවය 106.5 ඉඳලා 115කට වැඩි වෙලා තියෙනවා. බරු කථානායකතුමනි, රජයේ සතු ව්‍යවසායන් 420ක් පමණ අපිට තියෙනවා. 2022 වර්ෂයේ පළවෙනි මාස 4ට පමණක් එකී ආයතනවල ශුද්ධ අලාභය බිලියන 859ක් වෙනවා. පෙට්‍රෝලියම් එකයි විශාල වශයෙන් පාඩු ලබන්නේ. පෙට්‍රෝලියම් එක, වතුර, විදුලි බලය එයා ලංකායික. මේක තවදුරටත් මේ රටේ මිනිස්සුන්ගේ බදුල් මුදලින් අපි නඩත්තු කළ යුතුද කියන ප්‍රශ්නය මතුවෙනවා. 2021 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව අපගේ සම්පූර්ණ වියදම බිලියන 4,879යි. එයින් බිලියන 1,700ක් පමණ පුනරාවර්තන වියදම් වෙනවා. පොලිය ගෙවන්නට බිලියන 1,000ක් පමණ වියදම් වෙනවා. ණය වාරිකවල මුල් මුදල වශයෙන් බිලියන 1,300ක් පමණ වියදම් වී තිබෙනවා. නමුත් පුනරාවර්තන වියදම අඩු කිරීමට කියලා අපට එකවරම රජයේ රාජ්‍ය සේවයේ අඩු කිරීමේ හැකියාවක් නැහැ. ඒක ප්‍රායෝගික නැහැ. ක්‍රමානුකූලව හා උපයාමාගිකව කළ යුතු දෙයක්. එම නිසා අපිට සිද්ධ වෙනවා දිගින් දිගටම ණය නොගෙවා ඉන්න බැරි හින්දා අඩු කළ හැකි තැන් මොනවද කියලා බලන්නට ඕන. පළවන පියවරක් හැටියට අපි cost reflective pricing කියන සම්මතයේ උඩ වියදමට සරිලන මුදලක් අය කර ගැනීම සඳහා තෙල් මිල සූත්‍රයක් හඳුන්වලා දීලා තියෙනවා. එහා සමානවම විදුලි බලයටත් අපිට ඒ දේ සිද්ධ කරන්න සිද්ධ වෙනවා. නැත්තම් ඒක ගෙවන්නට සිද්ධ වෙන්නේ පොදුවේ මේ රටේ සිටින සාමාන්‍ය මිනිස්සුන්ගේ බදු වලින්. ඒක අපි තේරුම් ගන්නට ඕන. ගරු කථානායකතුමනි, එහා සමානවම අපි දන්නවා දුම්රිය දෙපාර්තමේන්තුව, එහා සමානම ශ්‍රී ලංකම විශාල පාඩු ලබල තමයි අද වනකොටත් ක්‍රියාත්මක වෙන්නේ. ඒවටත් තත්ත්වය උසස් කරලා වඩා හොඳ සේවයක් ලබා දෙන්නට නම් ආදායමට වියදමට සරලන ගාස්තු නියම කිරීමේ හැකියාවක් වෙනවා. හුඟක් කලාවට ගරු කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ හා අමාත්‍යවරු නඩත්තු කිරීමට තමයි මේ හැමදේම යන්නේ කියලා බොරු මතයක් හදාගෙන තියෙනවා. මම ඒ සංඛ්‍යාලේඛන හදලා බැලුවම මේ සම්පූර්ණ පාර්ලිමේන්තුවේ 225 ඔවුන්ගේ කාර්ය මණ්ඩලයත් අමාත්‍යවරුන් සියලු දෙනාම එකතු කරලා හැමෝටම යන ප්‍රමාණය සටන් පාඨයේ ලස්සන වුණාට සම්පූර්ණ රජයේ වියදමින් 0.67ක් 0.1ක්වත් නැහැ 0.67යි යන්නේ. ඒ හින්දා අපි මේ හොඳයි සුරංගනා කතා කියලා මිනිස්සුන්ව කුලප්පු කරලා මේකෙන් සම්පූර්ණ ප්‍රශ්නේ විසඳ ගන්න පුළුවන් කියන එක. වියදම් අඩු කරන්න ඕන නම් අඩු කරන්න ඕන. නමුත් ඒකෙන් දශමයක්වත් අඩු වෙන්නේ නැහැ කියන ඇත්ත සත්‍ය අපි වටහා ගන්නට ඕන. ඒ හින්දා ගරු කථානායකතුමනි, අපි ඉන්නට ඕන අනිවාර්යයෙන්ම දාස්තිය හා දූෂණය අවම කරගත යුතුයි. එහා සමානවම කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සඳහා විදුලිය, වදුර, ගමනාගමනය හා තෙල් සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක් හඳුන්වා දිය යුතු අතරම විශේෂයෙන්ම පුනර්ජනනීය විදුලිය නැතුව අපිට අනාගතයක් නැහැ. ඒ සඳහා අපි නීති මේ වෙනකොටත් වෙනස් කරලා තියෙනවා. තවදුරටත් නීති වෙනස් කළ යුතුයි. අපිට රුපියල් 130ට 140ට ඩීසල් මාෆියාවට ගෙවනවට වැඩිය රුපියල් 20ට 22ට අපිට ලබා දෙන්න පුළුවන් නම් පුනර්ජනනීය විදුලි බලය ඒ පනත ගේනකොටත් විරුද්ධ වෙනවා. ඒකටත් විරුද්ධ වෙනවා. මාළුකෝට කතා කිව්වට. ඒ හින්දා ගරු කතානායකතුමනි මේවට අපි කුහක නොවේ. මේකට ඉඩ දෙන්න උදව් කරන්න මේවන් කකුලෙන් අදින්න එපා කියන එක අපි කියන්නට ඕන. මොකද පුනර්ජනනීය විදුලි බලය නැතුව රටකට ඉදිරියට යන්නත් බෑ. අපනායනය ප්‍රමුඛ කරගත් ආර්ථිකය ගොඩනගන්නටත් අපිට හැකියාවක් ලැබෙන්නේ නැහැ ගරු කතානායකතුමනි. 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ වෙනකොට අපි ණය අත්හිටුවනකොට තවදුරටත් මේ අවුරුද්දට ගෙවිය යුතු විදේශ ණය පමණක් ඇමරිකානු ඩොලර් මිලියන 4330ක් තිබුණා. ඉතින් අපිට ගෙවන්න පුළුවන්ද? මෝඩි එකෙන්, S&P එකෙන්, ඒවා සමානම ෆිච් එකෙන් අපේ සම්පූර්ණයෙන්ම ණය ගැනීමේ හැකියාව පල්ලෙහැට දාලා තිබුණා. IMF එකෙන් අපේ ණය සස්ටේනබල් නැහැ කියලා තීරණය කරලා තිබුණා. ඉතින් එවැනි අවස්ථාවක් තුළ අපිට වෙන විකල්පයක් නැහැ ගරු කතානායකතුමනි. මේ වෙලාවේ හැටියට ණය අත්හිටුවලා තියෙන දෙයින් ජීවත් වීමේ හැකියාවක් තමයි අපිට තියෙන්නේ. ඒ හින්දා තමයි අපි ණය ප්‍රතිවූහගත කිරීම සඳහා IMF එක ඇතුළු සියලු අය එක්ක කතා කරගෙන යන්නේ. එහෙමනම් ප්‍රායෝගිකව මේ තියෙන ප්‍රත්‍යය තුළ තියෙන දෙයින් අඩු කිරීමේ හැකියාවක් නැහැ. එහෙනම් ඊළඟ දේ මොකද්ද? ඊළඟ දේ තමයි අපනායන ප්‍රමුඛ ආර්ථිකය ගොඩනගන්න එක, කාර්යක්ෂමතාවය වැඩි කරන එක සහ යම් ප්‍රමාණයකින් බදු අඩු කර අය කරගන්නට සිද්ධ වෙනවා ගරු කතානායකතුමනි. මම මේ අවස්ථාවේදී ඔබතුමාගේ අවධානය යොමු කරනවා ලංකාවේ බදු ප්‍රතිශතය 2021 වර්ෂයේදී දළ ජාතික නිෂ්පාදනයේ කොටසක් හැටියට තියෙන්නේ 8.3%. අපිට උඩින් ඉන්න අපි ඉන්නේ ලෝකේ 7 වෙනි අය. අපිට උඩින් ඉන්න රටවල් ටික තමයි අඩුවෙන් ගන්න සෝමාලියාවයි, වෙනිසුවාලාවයි, යෙමනයයි, හයිටි රාජ්‍යයි, නයිජීරියා. ඒ නයිජීරියාවයි වෙනිසුවාලා ගත්තත් උන්ට තෙල් තියෙනවා. ඒ හින්දා මෙවැනි රටක් අපිට පවත්වාගෙන යන්න බැරි හින්දා තමයි ගරු කතානායකතුමනි ඔය කතා කරන්නේ. වාඩි වෙන්නකෝ පොඩ්ඩක්. අපි මේ උත්තරනේ දෙන්නේ හයිටි රාජ්. එම නිසා තමයි ගරු කතානායකතුමනි අපිට සිද්ධ වෙලා තියෙන්නේ මේ ටැක්ස් ටික වැඩි කරන්නට. දැන් ටැක්ස් වැඩි කරන්න එපා කියලා කියන්නේ. එහෙම ටැක්ස් වැඩි කරත් ගරු කතානායකතුමනි ටැක්ස් වැඩි කිරීම නැතුව අපිට වෙන විකල්පයක් තියෙනවද? එම නිසා තමයි මේ ටැක්ස් ටික වැඩි කරන්නට සිද්ධ වෙන්නේ. එහෙම වැඩි කරත් සුඩානයේ පවා අපිට වැඩි ටැක්ස් අය කරගන්නවා ජල ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ඇටියට. කරු කතානායකතුමනි මැලේසියාවේ 16%ක් බදු අය කරගන්නවා. වියට්නාමයෙන් 18.6%ක් බදු ප්‍රතිශතයක් ඇටියට ජල ජාතික නිෂ්පාදනය අය කරගන්නවා. එක්සත් රාජධානියේ මෙච්චර ප්‍රශ්නයක් තියෙද්දි 33%ක් අය කරගන්නවා. එහෙමනම් අපේ රටේ යම් ප්‍රමාණයකින් බදු අය කර ගැනීමට සිද්ධ වෙනවයි කියන එක අපි හැමෝටම තේරෙනවා. ඉස්සර වැරද්දක් කරලා තියෙනවනම් ඒ පිළිබඳව ඔයාද කරේ මෙයාද කරේ කිය කිය එකිනෙකාට බෝලේ පාස් කර කර මම දන්නවා ඒ පැත්තේ ඉන්නකොට ඒ මන්ත්‍රීවරු කියනවා සල්ලි අච්චු ගැව්වට උද්ධමනය වෙන්නේ නැහැ කියලා. මෙහෙ ඉන්නේ නැත් ඒකම කියනවා. ඉතින් ආණ්ඩුවේ ඉන්නකොට එක මතයයි, විපක්ෂයේ ඉන්නකොට තව මතයයි. ඒගොල්ලන්ට ලබා දුන්නා නම් මේක කරන්න කියලා බාර අරගෙන කරන්නෙත් නැහැ, දුවනවා. ඉතින් ගත්ත මිනිස්සුත් එක්ක එකතු වෙලා වැඩ කරන්න දෙන්නෙත් නැහැ. ගරු කතානායකතුමනි ඔය කීප දෙනෙකුටම අපි කතා කරලා කිව්වා මම මහා බැංකුවේ අධිපතිතුමාවයි භාණ්ඩාගාරයේ ලේකම්තුමාවයි යවලා වාඩි වෙලා කතා කරලා තොරතුරු ටික දීලා මේක අරගෙන කරන්න අපි උදව් කරන්නම් කිව්වා. අපෝ අපිට බාර ගන්න බෑ කියනවා. කරන මනියට කරන්න දෙන්නෙත් නැහැ. මොකද්ද මේ කරන්න කියන්නේ? මේක විනාශ කරන්න දෙන්නද කියන්නේ? ගරු කතානායකතුමනි, තම බොරුවට දොඩවන කහිනව විතරයි. ඔය දොඩවන. ගරු කතානායකතුමනි, ලංකාවේ ඉන්දියාව ගත්තම ලංකාවේ වක්‍ර බදු වල 100ට වක්‍ර බදු 80යි.
කරුණාකර නිසද්ද වෙන්න.
ඍජු බදු 120යි. ආගෙනෙන්ද. ඉන්දියාව ගත්තොත් වක්‍ර බදු 146යි, ඍජු බදු 54යි. ඉතින් අපි පොඩ්ඩක් තියෙන මිනිස්සුන්ගේ බදු ටිකක් ගත්ත මොනවා කරන්නද? වෙන මොනවා කරන්නද කියන්නේ? ඒකට කැමති නෑ. මේ මහලොකුට කෑ ගැව්වොත් මේ මොනවද කියන්නේ? බදු ගන්න එපා කියලා. බදු ගන්න එපා කියලා කියන්නේ ඍජු බදු ගන්න එපා කියන එකයි. ඍජු බදු ගන්න එපා කියලා කියන්නේ සල්ලි තියෙන මිනිහට කරදර කරන්න එපා, පල්ලෑ ඉන්න මිනිහගෙන් තවත් ඌරගෙන ගන්න කියන එකයි. ඒක කරන්නද කියන්නේ? ඕක තමයි ඔගේ ඕක තමයි කියන්නේ. වියට්නාමයේ ගත්තොත් දරු කතානායකතුමනි, 34%ක් ජනග්‍රහණයෙන් බදු ගෙවනවා. මැලේසියාවේ 71.1%ක් බදු ගෙවනවා. ඉන්දියාවේ ජනගහණයෙන් 104.2%ක් බදු ගෙවනවා. ගරු කතානායකතුමනි, ලංකාවේ සම්පූර්ණයෙන්ම
දගන්න ඔබතුමා පිළිතුරු කතාවක්
දෙන්න. ලංකාවේ තියෙන ඉන්කම් ටැක්ස් ෆයිල් ටිකේ ප්‍රමාණය 5,07,000යි. 5,07,000යි ලංකාවේ තියෙන්නේ ඉන්කම් ටැක්ස් ෆයිල්ස් රෙජිස්ටර් වෙලා. ඒක ජනගහණයේ ප්‍රතිපදයක් ඇටියට 102.4%යි.
ඒ මන්ත්‍රීතුමා එමෙතුමා එකඟ නම් ඔබතුමාට පුළුවන්. නමුත් මේ වෙලාවේ එතුමා පිළිතුරු කතාව කරන්න.
කතානායකතුමනි,
කරුණාකරලා
34%ක් ඔබතුමා කතා කරන්නේ වාඩි වෙන්නකෝ. මේ මගේ අවස්ථාව වාඩි වෙන්න. හෙට උදේ කියලා කියන්න කතා කරන්නේ වාඩි වෙන්න. වාඩි වෙන්න, වාඩි වෙන්න. කතා කරන්නේ වාඩි වෙන්න.
එයා පිළිතුරු
අපිට කතා කරන්න දෙන්න. ඔයා කතා කරන්නේ පැයක්ද කොහෙද? පැයක් විතර කතා කරා මෙලෝ මේ විසඳුමක් දෙන්නේ නැහැ. බනිනවා හැම එකටම වැරදි. කාටද ඒක කියන්න බැරි? අපි ලංකාවේ ෆයිල් තියෙනවා, ටැක්ස් ෆයිල් තියෙනවා 5,00,000 ෆයිල් 5,07,000ක් තියෙනවා. බදු කෙවල තියෙන්නේ 30,000යි. ඉතින් එහෙම තියෙනකොට අපි කොහොමද මේ රට ඉදිරියට ගෙනියන්නේ? ගරු කතානායකතුමනි, මම විශේෂයෙන්ම කියන්නට ඕන ඉන්කම් ටැක්ස් ඇක්ට් එක ආදායම් බදු පනත අභියෝගයට ලක් කරා මේ ළඟදී. ඔබතුමා එහි නිරීක්ෂණ මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එදී සුප්‍රීම් කෝට් එකෙන් ඉතාමත්ම හොඳ ප්‍රතිපත්මය තීරණ දෙකක් ලබා දීලා තියෙනවා. මේ බදු වැඩි අසාධාරණයි, ඒ හින්දා මේක නැති කරන්නයි කියලා තමයි ඉල්ලුවේ. සුප්‍රීම් කෝට් එක කියනවා, මම ඒකෙන් ප්‍රකාශ කරනවා ගරු කතානායකතුමනි, in fact the learned DST drew the attention of the court to the proposed tax structure and submitted that the proposed tax rates appear excessive only because of the petitioners sought to compare it against the reduced tax rates introduced in 2021. දැකෝ ඒක කියන්නවත් දෙන්නේ නැනේ. යෝ මොකද්ද මේ? මේක මේ පහේ පන්ති ළමයිවත් කරන්නේ නැති දේවල් නෙමේ. we are not privy වැඩක් නැහැ. හොඳ ඉස්කෝල වලට ගියාම මේක තේරෙන්නේ නැත්තම්. we are not privy to the reasons for the introduction of the reduced tax rates in 2019 and 21. nevertheless they have been identified as a grave error that has eroded the government revenue. It is wrong to assess the constitutionality of the proposed tax system on the basis of a prior tax system that has proven to be economically flawed. So sheshtadhikarane kiyanne garu kathanayaka thumane etumallama kiyana me danuth kiwwa waradi kiyala waradi thamai eka enam waradda niwaradi karaganne nadda e waradda thawadurata wedi karagannoda sheshtadhikarane kiyanne pama vela hari me waradda niwaradi karaganna me api karanne ඔච්චරලා කරන්න. ගරු කතානායකතුමනි, ඊට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉතාමත්ම හොඳ නිරීක්ෂණයක් සහ එක්සැම්පල් එකක් ලබා දීලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉදිරියට ගියා ගරු කතානායකතුමනි, මහාධිකරණ විනිශ්චකාරවරු සහ දිසා විනිශ්චකාරවරුන්ගේ සංගම් උඩට ගිහිල්ලා කිව්වා ඔවුන්ගෙන් ටැක්ස් ගන්න එක අඩු කරන්නට එපා, වැඩි කරන්නට එපා. ඔවුන්ට ඒක අධිකරණයේ ස්වාධීනත්වයටත් බලපාන ඉඩ තියෙනවායි කියලා ලැබෙන ප්‍රමාණයට වඩා වැට් පඩුව අඩු කරාම නමුත් ශ්‍රේෂ්ඨ අධිකරණ එක පිළිගත්තේ නැහැ. ඒක ඉතා වැදගත්. ඔවුන් හොඳ පණිවිඩයක් දෙනවා. ඔවුන් විසින්ම ඔවුන් පිළිබඳව. In a welfare state, public finances must sustain free public services such as education and health and other subsidized services. We are of the view that there is no logical reason as to why judges should not be called upon to contribute on a non-discriminatory basis, directly or indirectly, to the state coffers along with the other members of the public, despite the differences identified above. These differences do not have a rational relationship to the purpose of taxation, which is to increase the government revenue. The public services provided through public funds are available to all judicial officers. We are of the view that the reasoning in the above cases is logical and instructive on the issues of tax on the salaries of judges. When a tax is applied across the board, as in this case, without directly or indirectly target the judges, it cannot be said to be an intrusion into the independence of judiciary. Taxes are of the one main revenue generating measures of the enhanced public finance. Public services such as the free health and free education in this country are run with the public finance. They are open to all citizenry, including judges of the superior courts and the judicial officers within the meaning of Article 101M of the Constitution. In fact, the decision of this court in Chaturika de Silva is premised on the legitimate expectation that the judges have of admitting their children to state school. Hence, there is no logical reason to exempt judges from making their contribution to the public coffers along with the other members of the community. To that extent, the classification in page 47 of 52 permissible, judges should have the same obligation as the citizen of this country on taxing matters. එතකොට judges ලා ඉතා හොඳ නිර්මාණයක් හොඳ පණිවිඩයක් දෙනවා. මම හිතනවා මේක තේරුම් අරගෙන judges ලාගේ පඩිය ආණ්ඩුවෙන් ගෙවන්නේ අඩු කරන්න බෑ, under invoice කරන්න බෑ. ඔවුන් සියලු දෙනාම මේක එක හා සමානව රජයට ගෙවිය යුතුයි. එහෙම තමයි නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය පවත්වාගෙන යන්න පුළුවන් කියලා ශ්‍රේෂ්ඨ අධිකරණය කියනවා. එහෙමනම් මේකෙන් අපි පාඩමක් ඉගෙන ගන්නට ඕන. හැම ප්‍රොෆෙෂනල් කෙනෙක්ම, හැම බිස්නස්මන් කෙනෙක්ම තමන්ගේ යුතුකමත් ඒ හා සමානවම ඉෂ්ට කරලා රටේ ටැක්ස් ටික ගෙවලා මේ රටේ නිදහස් අධ්‍යාපනයයි නිදහස් සෞඛ්‍යත් ආරක්ෂා කරගන්න කියන එක තමයි මේ නොකිය කියන්නේ. ඒ වගකීම දරන්නයි කියන එකයි ඔය කියන්නේ ව්‍යාතිරේකයෙන් තොරව. ගරු කතානායකතුමනි, 2021 වර්ෂණය වෙනකොට අපි අල්ල සහ දූෂණය පැත්තෙන් 102 තත්ත්වයට පත් වෙලා තියෙනවා. තාමත්ම පල්ලැහැට ගිහිලා තියෙනවා. මේක මේක එක සීමාවකට දේශපාලඥයන්ට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඉතාමත්ම වැදගත් මම මේ අවස්ථාවේදී ගරු කතානායකතුමනි 2000 අපි පුරුද්දක් කරගෙන තියෙනවා එකිනෙකාට ඇඟිල්ල දික් කරගන්න එක. ඔය විදියට ඇඟිල්ල දික් කරගෙන ගිහලා අවසාන වශයෙන් ඇඟිල්ල දික් කරයි කුවේනිට. ලංකාවට කුවේනි ආවේ නැත්තම් මේ ප්‍රශ්න මුකුත් නැහැ කියලා. ඒ හින්දා ගරු කතානායකතුමනි මේ ඇඟිලි දික් කරන්නේ අපේ ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැහැ. මේ තියෙන්නේ ඒ වගේ එක කාර්යභාරයක්. ගරු කතානායකතුමනි මෙන්න අහගෙන ඉන්නකෝ 2022 වර්ෂයේ නොවැම්බර් මාසේ පළවෙනිදා ඩේලි FT පත්තරයේ පළවුණු වාර්තාවක් මම උපුටා දක්වනවා. ඒ වාර්තාවට අනුව අන්ඩර් ඉන්වොයිස් කරලා කස්ටම් එක අල්ලගෙන ලංකාවෙන් පිටට යවල තියෙන මුදල්වල ප්‍රමාණය ග්ලෝබල් ෆයිනන්ෂියල් ඉන්ටග්‍රිටි වලින් ගණන් හදනවා. පහුගිය අවුරුදු 10ට 2009 ඉඳලා 2017ට අවුරුදු 9ට ඇමරිකානු ඩොලර් බිලියන 36ක් කියන එක. මේක මේ දේශපාලඥයෝ කරන දෙයක් විතරක් නෙවෙයි. ඒ හින්දා මේක එකිනෙකාට ඇඟිල්ල දික් කරන එක නෙවෙයි. මේකට වගකී යුතු සියලු දෙනාම ශ්‍රී ලාංකිකයෝ හැටියට, පුරවැසියෝ හැටියට තමන්ගේ යුතුකම ඉෂ්ට කරනකම් තමන්ගේ අර ජජස්ලා දීපු උදාහරණය හැටියට තමන්ගේ ප්‍රමාණයෙන්, ශක්ති ප්‍රමාණයෙන් ටැක්ස් ගෙවනකම් අපිට මේ රට ගොඩ දාන්න බෑ කියන එක තමයි මේකෙන් අපිට ගන්න පුළුවන් උදාහරණය. මම මේක සභාගත කරනවා. මේ කවුරුවක්වත් කියන දේ නෙවෙයි. ඉන්ටර්නැෂනල් ඉන්ටග්‍රිටි ඕගනයිසේෂන් එකෙන් කරපු ග්ලෝබල් ෆයින්ඩින් එකට අනුව 2009 ඉඳලා 2017 වෙනකම් අන්ඔෆිෂියලි අන්ඩර් ඉන්වොයිස් කරලා පිටරට ඩොලර් තියාගත්ත අයගේ එකතුව බිලියන 37යි ඇමරිකානු ඩොලර්. එහින්ද ගරු කතානායකතුමනි අපි බලන්නට ඕන, අපි හැමෝටම බනිනවා. අද අපි මොනවද කරන්නේ විශ්වවිද්‍යාලයකට තරුණ ප්‍රජාප ආපු ගමන් ලංකාවේ ඉන්න හොඳම දරුවෝ ටික තමයි විශ්වවිද්‍යාලයට තෝරගන්නේ ඒ විශ්වවිද්‍යාලයට දරුවෝ ටික ආපු ගමන් ඔවුන්ට මුලින් ඉඳලම තෙල් බෙදෙනවා ඔවුන්ට ඉංග්‍රීසියෙන් ඉගෙන ගන්න දෙන්නේ නැහැ කම්පියුටර් එකක් අල්ලන්න දෙන්නේ නැහැ ලයිබ්‍රියකට ගිහිල්ලා පාඩම් කරන්න දෙන්නේ නැහැ රිසර්ච් එකක් කරන්න දෙන්නේ නැහැ ඔවුන්ව අල්ලගෙන ඔවුන්ව බස්සනවා පාරට පාරට බස්සලා හැමදාම පෙළපාලි හැමදාම උද්ඝෝෂණ ඊට පස්සේ කටපාඩම් කරලා මොන හරි කෝස් එකක් කරලා එළියට යනවා ඩිග්‍රී එකක් අරගෙන අවුරුදු 3 ඉන්න අය අවුරුදු 6ක් 7ක් ඉඳලා තමයි එළියට යන්නේ ජාතික සම්පත් විනාශ කරලා ඒ ආවට පස්සේ ඔවුන්ට රස්සාවක් හොයා ගන්නට බෑ ඊට පස්සේ ඔවුන්ම හදා ගන්නවා රැකියා විරහිත උපාධිධාරී සංගමය කියලා එකක් ඊට පස්සේ බලහත්කාරයෙන් මිනිසුන්ට කතා කරලා ආණ්ඩුවේ රස්සාවලට පුරවනවා දරා ගන්න බැරි මිනිස්සු ටිකක් ආණ්ඩුවේ රස්සාව ඇතුළට යනවා ඊට පස්සේ වැඩක් නැතිකොට ඒගොල්ලෝ හදා ගන්නවා යූනියන් යූනියන් හදලා මේවා වෙනස් කරන්න දෙන්නේ නැහැ මේක හැමෝම වගේ කියන්න ඕනේ මේ සියලු දෙනාම වගේ කියන්න ඕනේ කීප දෙනෙකුට විතරක් මේක පවර්ලා මේ වැඩේ කරන්නට බෑ එම නිසා ගරු කතානායකතුමනි මේක නැත්තම් අපිට මම කියපුව ආකාරයට වියදම් අඩු කරගන්න ක්‍රමවේදයක් නැත්තම් ආදායම වැඩි කරනව මිසක් වෙන මොනවද කරන්න තියෙන්නේ මේකට විරුද්ධව මොකද්ද තියෙන ඔය විකල්පය කියන්නකෝ විකල්ප එකම මමත් දැක්කා එක එක වාර්තා ඉදිරිපත් කරනවා හැම වාර්තාවකම කරුණු කියනවා මතය ප්‍රකාශ කරනවා කවුරු හරි කියනවද මේකට විරුද්ධ වෙන විකල්පයක් කිසිම විකල්පයක් නැහැ දැන් විකල්ප නැතිකොට දැන් කියනවා විකල්ප නැතිකොට දැන් කියනවා නැහැ ක්‍රමිය හරි විෂන් එක හරි ක්‍රියාදාමයේ පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් ක්‍රියාදාමයේ හදලා කරන්න ඉර දෙන්නකෝ ඒ ඉඳ ගරු කතානායක තුමනි මෑතකදී මේක අනිවාර්යයෙන්ම ඒක තුල සීනි බෝල විකුණන අයිස්ක්‍රීම් බෙදන අයවයක් නෙවෙයි සමෝටම පඩිය වැඩි කරලා බඩු මිල අඩු කරලා උද්දමනය වැඩි කරපු අයවැයක් වෙනුවට යථාර්ථවාදී අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා ඍෂික් සුනක් මහත්මයා මෑතකදී කියනවා leadership is not selling fairy tales it is confronting challenges and that is what the public will get from this government so accordingly this is also a budget which is to confront the challenges not to sell fairy tales that is exactly what this budget is about garu kathanayaka tumani loke anet ratawal wala menma apanayane mat padanam vecha aarthikaya godana gina pidivanawa api avadane yomu kaliyutu wenawa බොහෝ කලාප දියුණුවන්නේ එකට උදාහරණයක් ඇටියට අපි දන්නවා ආසියානු කලාපයේ එකට දියුණු වුණා මිඩ්ල් ඊස්ට් එක එකට දියුණු වුණා උතුරු ඇමරිකාවේ එකට දියුණු වුණා ඒ යුරෝපයේ එකට දියුණු වුණා ඉන්දියාව අපි පිළිගත්තත් නැතිවත් විශාල වශයෙන් දියුණුවකට ලක් වෙන යනවා මේ අවුරුද්දේ 6 වෙනි ලෝකයේ 6 වෙනි විශාලතම ආර්ථිකය ලබන අවුරුද්දේ 5 වෙනි ආර්ථිකය වෙනවා බ්‍රිතාන්‍ය පරද්දවල 2030 වෙනකොට ලෝකයේ 3 වෙනි විශාල ආර්ථිකය වෙනවා එහෙමනම් මේ ඉන්දියාවත් එක්ක අපි ගනුදෙනු කළ යුතුයි පුනර්ජනනීය විදුලි බලයත් එක්ක ලංකාව නිපේවලා අපි අද World Bank එකෙන් වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙනවා අතිවිශාල කිලෝ ගිගාබට් 80ක් පමණ ලංකාව පුරා ඉන්දියාව කලාපයේ විසරක් 24ක් ඒකෙන් අපි ඒ සඳහා ඉදිරියට යාම සඳහා මෙම අයවැයෙන් විශාල උනන්දුවක් දක්වලා තියෙනවා මනිසා ඒහා සමානවම අපිට සිද්ධ වෙනවා අපනායනය මත පදනම් වෙච්ච ආර්ථිකයක් ගොඩනගන්නට කරු කතානායකතුමනි 2001 වර්ෂයේදී ලංකාවේ ආර්ථිකයෙන් අපනායනය දළ ජාතික නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට 33%ක් තිබුණා අද වෙනකොට 14.5%කට වැටිලා තියෙනවා ඒකට හේතුව තමයි ආරක්ෂණකාරී පියවරගෙන තව ඒකෙන් මිදිලා එතුමන්ලා හැම වෙලාවෙම කියන ආකාරයට තරඟකාරී ආර්ථිකයට මුහුණ දිය හැකි විවෘත ආර්ථිකයක් නිර්මාණය කරලා ලෝකේ ජයගැනීමේ හැකියාව අපිට තියෙනවා හොංකොං නුවර සහ තායිවානයේ කොහොමද චීනයට දොරටුවක් උනේ සම්පූර්ණ ආසියාවට කොහොමද සිංගප්පූරුව දොරටුවක් උනේ සම්පූර්ණ මිඩ්ල් ඊස්ට් එකට හා අප්‍රිකාවට කොහොමද ඩුබායි රට දොරටුවක් උනේ ආකාරයට ලංකාවට පුළුවන් මේ සම්පූර්ණ කලාපයටම දොරටුවක් වෙන්න ඒ සඳහා අඩිතාලම දැමීම සඳහා විශාල වැඩපිළිවෙලක් මේ අයවැය තුලින් ඉදිරිපත් කරලා තියෙනවා කියන එක ඉදිරිපත් කරන්නට ඕන කරු කතානායකතුමනි. කරු කතානායකතුමනි දැන් IMF එක සම්බන්ධයෙන් විශාල කරුණු ප්‍රකාශ කරා. මිරි ඉස්සෙල්ලා හැමෝම කිව්වා IMF එකට යන්න කියලා. කැබිනට් එකේ එකම අමාත්‍යවරයයි මහිදානේ අපේ ගරු වාසුදේවමතුමා විතරයි ඔකට විරුද්ධ වුණේ. දැන් IMF එකට ගියාම IMF මොකද අපිට කියලා තියෙන්නේ? IMF එකේ කියලා තියෙන මේ කරුණු වලට අපිට විරුද්ධ වෙන්න අවශ්‍යතාවයක් තියෙනවද? බදු ප්‍රතිපත්ති වල වෙනසක්. හැමෝම කියනවා බදු ප්‍රතිපත්ති පරණ බදු ප්‍රතිපත්ති වැරදි කියලා. වියදමහා ගැලපෙන මිල ගණනක්. ඇත්ත නේද අයියනේ? කාර් එක දුවන්නේ පෙට්‍රල් ගහගෙන සල්ලි තියෙන මිනිස්සු. ඒකට මොකද්ද කවදාවත් කාර් එකකට නැගලා නැති මිනිස්සු ගෙවන්නේ? ඉතින් ඒක ගෙවන්නට ඕන. දරිද්‍රතාවයෙන් පෙළ ණය සඳහා සමාජ ආරක්ෂණ යාන්ත්‍රණයක්. කියන්නේ දුප්පත් මිනිස්සුන්ට ගාණක් දෙන්න කියන එක. කෑෂ් ට්‍රාන්ස්ෆර් එක දෙන්න කියන එක. සමෘද්ධියක දෙන්න කියන එක. ඒකට සඳහා තමයි වැඩිම මුදල අපි මෙවර අයවැයන් වෙනස්ක වෙන් කරලා තියෙන්නේ. ඒක නරකද? ඊළඟට කියලා තියෙන්නේ දත්ත මත පදනම් වූ සටන් පාට හා සුරංගනා කතවලින් තොර මූල්‍ය ප්‍රතිපත්තියක්. බයිලා නොකිය රිසර්ච් ඇන් ඩිවලොප්මන්ට් මත පදනම් වූ ප්‍රතිපත්ති හදන්න කියන එක. මහා බැංකුවේ ස්වාධීනක්ෂය ආරක්ෂා කරන්න කියලා තියෙනවා. ඊට පස්සේ තිරසාර ප්‍රතිපත්තියත් උඩ හොරකම හා දූෂණය වළක්වන නීති ගේන්න කියලා තියෙනවා. ඉතින් මේකට විරුද්ධ වෙන්න පුළුවන්. මේක IMF එක කිව්වත් නැති වුණත් අපි කරන්න ඕන දේවල්. ඒ ඉඳ IMF එක වෙන මොකක්වත් කියලා නැහැ. ඒ ඉඳ ගරු කතානායකතුමනි මම හිතන්නේ මේක අනිවාර්යයෙන්ම අපි සිදු කළ යුතු දේවල්. එහෙම නැත්නම් අපිට වෙන යන්න ඉඩක් නැහැ ගරු කතානායකතුමනි. ඊට පස්සේ අපි හැමෝම ඉතා පැහැදිලි කියන දෙයක් තමයි සමහර පෞද්ගලිකකරණයට සහ අලුතින් වෙනත් රටවල් වලින් නවීන තාක්ෂණය ලබා ගැනීම සඳහා අපි ඇයි අඟුල් දාන්නේ? කරු කතානායකතුමනි අපි දන්නවා අද වෙනකොට ඔබතුමා දන්නවා අපි සියලු දෙනාම දන්නවා ටෙලිකොම් එක. ඉස්සර අවුරුදු 10ක් ඉන්න ඕනේ වේටින් ලිස්ට් එකේ ටෙලිෆෝන් එකක් ගන්න. අද ජනගහනය වගේ තුන් ගුණයක් ටෙලිෆෝන් තියෙනවා. ඉතින් ඒක සිද්ධ වුණේ විදේශ ආයෝගිකව ආපු හින්දා, තරගයක් තියෙන හින්දා. නැත්තං ඕක සිද්ධ වෙන්නේ නැහැ. ඒක පිළිගන්නට ඕන. එමිරේට්ස් එකේ අපේ දුවනකොට 2008 වර්ෂයේ ලාභය බිලියන 9යි. ඊට පස්සේ අපි අරගෙන මේ වෙනකොට අවුරුදු 14යි. අලාභය බිලියන 1117යි. ඉතින් මේව කරන්න ඕනද? ඔය බයිලා කියලා වැඩක් නැහනේ. දැන් පර්ණ කතා කියලා වැඩක් කවුද කරේ? කවුද? ඕගොල්ලෝ කරා, අපිත් කරා, හැමෝම කරා. ඕගොල්ලෝ ඇවිල්ලා 15,000 පඩිය වැඩි කරේ එක දවසෙන්. 10,000 ගානේ පඩිය වැඩි කරා. නිකන් විහිළුවට වගේ කිව්වා 10,000ක් වැඩි කරලා දෙනවා කිව්වා. බලාපොරොත්තු වෙන්නේ නැහැ දිනන්න. දින්න දිනපු ගමන් එක දවසෙම මුළු රාජ්‍ය සේවයම දාද. එතනින් තමයි මෙතන සම්පූර්ණ නැමුනේ මේ රට අපසට යන්න. ඉතින් හැමෝම ඕවා කරා. ඕවා කරන්න ගියොත් එම ඕක නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. එම නිසා ගරු කතානායකතුමනි, ඉතා පැහැදිලි මේක සුරංගනා කතා කියන ලොසින්ජර් ටොපි බෙදන අඩුපාඩු කියන අයවැයක් නෙවෙයි, යථාර්ථවාදී අයවැයක්. මේ යථාර්ථවාදී අයවැය මේ රටේ සංවර්ධනයේ නව නැම්මක් බවට පත් වෙනවා ගරු කතානායකතුමනි. ඒකයි මට කියන්න තියෙන්නේ. මේගොල්ලෝ එක දෙයක් කියලා මම නවත්තනවා ගරු කතානායකතුමනි. මගේ කතාව නවත්වනවා අන්තිම එක දෙයක් කියලා. මට මතකයි ගරු කතානායකතුමනි, ඔවුනුත් කිව්වා මංගල සමරවීර මැතිතුමා අවස්ථා කීපයකදී විවිධ ප්‍රකාශ කරලා තියෙනවා. එතුමා අපිත් එක්කත් හිටියා, පස්සේ අර පැත්තට ගියා. නමුත් එතුමාගේ සමහර දේවල්ට අපි ඒ කාලේ එකඟ වුණේ නැහැ. සමහර දේවල් වලට අපි එකඟ වුණා. එක දෙයක් අපි දිගටම එතුමත් එක්ක එකඟ වුණේ. එතුමා කිව්වා මේ රටේ සිංහල දරුවයි, මුස්ලිම් දරුවයි, දෙමළ දරුවයි මේ මගේ රට කියලා ඔහුගේ හිතේත් දැනෙන තුරු අපිට සැබෑ සංහිඳියාවක් අරගන්නට බෑ. සැබෑ සංහිඳියාවක් තියෙන තුරු රට දියුණු කරන්න බෑ කියන එක අපි එකඟ වුණා. හැබැයි එතුමා ඒ කාලේ ෆුල් ප්‍රයිසින් ෆෝමියුලා එකක් ගෙන අපි හිනා වුණා. නමුත් අපිට සිද්ධ වෙලා තියෙනවා ඒක ආයෙ ගේන්න. එතුමා ඒක හරි. එහෙම තමයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හිනා වෙන්න දෙයක්වත් නෙවෙයි. ඒ හා සමානවම එතුමා කිව්වා බදු ප්‍රතිපත්ති කරනකොට ට්විටර් එකකින් කිව්වා මේ බදු ප්‍රතිපත්ති ඉතාමත්ම භයානකයි, ඉදිරියේදී ලංකාව වෙනසුවිලා වගේ වෙන්න ඉඩ තියෙනවා කියලා. ඒකත් ජම් ප්‍රමාණයකට සත්‍ය වෙලා තියෙනවා. හැබැයි තව එක දෙයක් කිව්වා ඒගොල්ල කියන්නේ නැති. 2020 වර්ෂයේ ඡන්දෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂය සම්පූර්ණයෙන්ම අයින් වෙලා ගියාට පස්සේ දැනට ඉන්න ජනාධිපතිතුමා රනිල් වික්‍රමසිංහ මහත්තයා පෙරදුනාට පස්සේ හැමෝම හිතුවා එතුමාගේ දේශපාලන ජීවිතය ඉවරයි කියලා. එතුමාගෙන් ඇහුවා රනිල් වික්‍රමසිංහ මහත්මයා ගැන ඔබට කියන්න තියෙන්නේ. He told Sri Lankans will remember the president whom we never had. නොකිය කිව්වේ ලංකාවේ මිනිස්සු දැනගනි කවදා හරි ලංකාවේ සිටිය යුතුව තිබුණු ජනාධිපති කෙනෙක් කවදාවත් ජනාධිපති නොවුණු කියලා. නමුත් දෛවයේ හාස්කමකින් හෝ ඒ කවදාවත් ජනාධිපති නොවේවා හිතපු ඔය ජනාධිපතිතුමා අද ජනාධිපති වෙලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඒ වෙලා තියෙන්නේ එතුමාට මේ අවස්ථාවේ මේ අභියෝගය බාර ගන්නට හැකියාව තියෙන හින්දා කියන එක ප්‍රකාශ කරනවා. ඒ අභියෝගය තුල මේ අයවැය තුලින් මේ රටේ හැරවුම් ලක්ෂ්‍ය නිර්මාණය වෙනවායි කියලා ප්‍රකාශ කරමින් මම නියඬ වෙනවා ගරු කථානායකතුමනි. බොහොම ස්තුතියි.
විසර්ජන පනත් කෙටුම්පත 20-23 දෙවැනි වර කේවීම සභාව එකඟද?
Come on.
දැන් කරුණාකරලා මන්ත්‍රීවරු සියලු දෙනාම ඉඳගන්න. දැන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව. මන්ත්‍රීවරු කරුණාකරලා ඡන්දය පාවිච්චි වෙනතුරු ආසනයේ ඉඳගන්න. ඡන්දය අවසන් වෙනතුරු ඊට පස්සේ පිට වෙලා යන්න. ඡන්දය පාවිච්චි කරලා අවසානයි. මගේ වම් පැත්තේ ඡන්දය පාවිච්චි, දකුණු පැත්තේ මගේ ඡන්දය පාවිච්චි, මන්ත්‍රීවරු ඡන්දය පාවිච්චි කරන්න නොහැකි වුණා නම් කරුණාකරලා කියන්න.
සියඹලා පිටිය අමාත්‍යතුමා, ඔබතුමා කොහොමද ඡන්දය පාවිච්චි කරන්නේ?
බැරි වුණා.
පක්ෂයි.
අවත් මන්ත්‍රීවරු ඉන්නවද දකුණු අත පැත්තේ? වංගත පැත්තේ ඡන්දය පාවිච්චි කරන්න බැරි වුණු මන්ත්‍රීවරයෙක් ඉන්නවා කියන්න දිලිප්පේ දාරච්චි.
ගරු රාධාකෘෂ්ණන් මන්ත්‍රීතුමා ඔබතුමා ඡන්දය පාවිච්චි
විරුද්ධයි. විරුද්ධයි.
විරුද්ධයි.
දිලිප්පේ වේදාරච්චි මන්ත්‍රීතුමා විරුද්ධයි.
තවත් මන්ත්‍රීවරු ඉන්නවද?
තව මන්ත්‍රීවරු ඉන්නවද?
නම් ඡන්දය පාවිච්චි කිරීමේ කටයුතු අවසානයි. විසද්ද වෙන්න දෙවනවර කියවීමට පක්ෂව ඡන්ද 121යි විරුද්ධව 84යි ඇබ්ස්ටේන් 1යි. ඒ අනුව දෙවනිවර කියවීම සම්මතයි. 50කට සභානායකතුමා
ගරු කථානායකතුමනි 50 කැටුම්පත පූර්ණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතුයි.
සභාව එකඟද?
ආයි.
කාරක සභාව කවදාද?
කාරක සභාව 2022 නොවැම්බර් 23 වෙනි බදාදා.
සභාව එකඟද?
ආයි.
සභාව කල්තැබීම කර සභානායකතුමා
පාර්ලිමේන්තුව 2022 නොවැම්බර් 23 වෙනි බදාදා පූර්ව භාග 9:30 වනතෙක් කල්තැබිය යුතුයි මම යෝජනා කරමි.
සභාව එකඟද?
ආයි.
ඊට අනුකූලව පාර්ලිමේන්තුව 20 22 නොවැම්බර් 23 වන බදාදා පූර්ව භාග 9:30 වනතෙක් කල්තබනු ලැබේ.